ආදරණීය දුවේ පුතේ, අද රජරට ගුරු ගෙදරින් අපි මේ පැයේ ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ ඉතිහාසයේ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය තිමති ඒකනායක මහත්මයාට.
ආදරණීය දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා, ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. උතුරුමැද අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රජරට සේවය එක්වගෙන යන රජරට ගුරුගෙදර වැඩසටහන් මාලාවේ තවත් එක් අවස්ථාවකට ඔබ මේ සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නි. අපි දන්නවා සඳුදා දිනේ හවස 4 සිට 5 දක්වා කාලය වෙන් කරලා තියෙන්නේ රජරට සේවය විසින් ඉතිහාස විෂය මාලාවේ 10-11 විෂය නිර්දේශයේ තුල තියෙන පාඩම් පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා. එහෙමනම් අපි මෙතෙක් රජරට ගුරුගෙදර වැඩසටහන ආරම්භ වෙච්ච මොහොතේ සිට මේ දක්වා ආ ගමන් මඟ පිළිබඳව විමසීමක් කරන්නේ නම් මේ කාලය තුලදී අප 11 වසර විෂය නිර්දේශයේ ඉතිහාස විෂය නිර්දේශයේ පාඩම් 8න් පාඩම් 7ක්ම මේ වන විට සාකච්ඡා කරලා අවසానයි. පාඩම් 8යි තියෙන්නේ ඔබට. මේ පාඩම් 8න් මේ වෙන විට පාඩම් 7ක් සාකච්ඡා කරලා අවසන්. එහෙමනම් අපට දැනට ඉතුරු වෙලා තියෙන එකම පාඩම තමයි දුවේ පුතේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම. ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන්නේ මේ 6 වෙනි පාඩම පමණයි ඉතුරු වෙලා තියෙන 11 වසර විෂය නිර්දේශය තුල. අනිකුත් සියලුම පාඩම් සාකච්ඡා කරලා අවසන් නිසා අපි අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ දැනට ඉතුරු වී තිබෙන 6 වෙනි පාඩම ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන පාඩම. එනම් දුවේ පුතේ අප මේ පාඩම පිළිබඳව අවධානය යොමු කරමු. සති දෙකක් පුරාවට අද සහ ලබන සතියේ සුපුරුදු වේලාවට මේ පාඩම සාකච්ඡා කරන්න සිදු වේවි. සති දෙකකට ආසන්න කාලයක් අපි මේ පාඩම සාකච්ඡා කරන්න කාලය වැය කරනවා. එහෙමනම් ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරද්දී ඔබ දන්නවා 1948 කියන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය වැදගත් ස්වර්ණමය අවස්ථාවක් බවට පත් වුණා. ඊට කලින් අපි කතා කරා ඔබට මතක ඇති ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී හිමි වූ දේශපාලන හිමිකාරත්වය, දේශපාලන වෙනස්කම් ගැන අපි කතා කරා. එෙහිදී කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයේ සිට සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය දක්වා පියවරෙන් පියවර ඒ මාතෘකාව මා සාකච්ඡා කළා. එහෙමනම් දුවේ පුතේ මම ඒ මාතෘකාවලදී කතා කරා රාජාණ්ඩුක්‍රමයේ බිඳ වැටීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් කරා යන ගමන් මඟක් ගැන. එෙහිදී අපි අවසාන වතාවට කතා කළා සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එහෙමනම් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ 1947 සිට ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මෙන්න මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වන කාලවකවානුව තුලදී තමයි දුවේ පුතේ අපට නිදහස ලැබෙන්නේ. එහෙමනම් මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වන කාලයේදී ලංකාවේ පවත්වපු ප්‍රථම පාර්ලිමේන්තු මහමැතිවරණය 1947 පවත්වනවා. 1947 අගෝස්තු මාසයේ තමයි ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන්නේ. එතකොට මෙන්න මේ පාර්ලිමේන්තු මහමැතිවරණයට දේශපාලන පක්ෂ කීපයක් ඉදිරිපත් වුණා ස්වාධීන කණ්ඩායම් එක. එහිදී එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රබලම පක්ෂයක් විදිහට ඒ වෙන විට තිබුණු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ ආසන 42ක් ජයග්‍රහණය කරමින් 1947 මහමැතිවරණය ජයග්‍රහණය කරාට පස්සේ එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සිටි ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමේ ප්‍රබලම චරිතයක් බවට පත් වුණේ ඩී.එස්. සේනානායක මහතා එවකට. ඔහු විසින් 1947 නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග ආරක්ෂක සහ බාහිර කටයුතු පිළිබඳව ගිවිසුම් දෙකක් අස්සන් කරනවා. ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳව ගිවිසුම් දෙකක් අස්සන් කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලංකාව නිදහස් රටක් ලෙස අවශ්‍ය පසුබිම ගොඩනගා ගැනීමට සුදුසු පරිසරයක් එමට සුදුසු ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල ගොඩනැගීමෙන් තිබූ අවධියට දරුවනේ 1947 දෙසැම්බර් 19 වන දින ලංකා ස්වාධීනතා රාජාඥාව 1947 දෙසැම්බර් 19 නිකුත් කරනවා. ඒ අනුව දුවේ පුතේ එම රාජාඥාවේ විධිවිධාන අනුව 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතේ නිදහස ලැබපු රාජ්‍යයක් බවට පත් වෙනවා. නමුත් නිදහස ලැබුණාට දුවේ පුතේ අපිට ඒ ලැබුණු නිදහස සර්ව සම්පූර්ණ නිදහසක් වුණේ නැහැ. අපිට ලැබුණු නිදහස ඩොමිනියන් තත්ත්වයක නිදහසක් කියන එක තමයි බොහෝ දෙනා පිළිගන්නේ. එහෙමනම් දුවේ පුතේ 1948 පෙබරවාරි 4 වන දින අපිට මේ ලැබුණු නිදහසත් එක්ක අපිට රට අභ්‍යන්තරය කියන්නේ අප රට තුල දේශපාලන වගකීම් දැරීමේ අවස්ථාව උදා වෙනවා. දේශපාලන වගකීම් දැරීමේ අවස්ථාව උදා වුණා. අපිට මතක ඇති ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ මේ தත්ත්වය උදා වුණා. නමුත් ඊටත් වඩා පුළුල් ලෙස 1947 පැවැත්වූ මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කළා. එහි නායකයා වූ ඩී.එස්. සේනානායක මහතා තමයි මෙරට ප්‍රථම විධායක අගමැති බවට පත් වෙන්නේ. ප්‍රථම විධායක අගමැති බවට පත් වෙනවා එතුමා. ඉන් පසුව අපි කතා කරානේ අපිට ඩොමිනියන් නිදහසක් තාමත් තියෙන්නේ කියලා. ඒ නිසා තව දුරටත් අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක විජිතයට අයත් රටක් නිසා අපිට ස්වාධීන නිදහස ලැබුණාට තවදුරටත් අපි බ්‍රිතාන්‍යයට අයිති රටක් නිසා බ්‍රිතාන්‍යයටත් අයිති රටක් නිසා බ්‍රිතාන්‍ය රජු හෝ රජිනගේ නියෝජිතයා විදිහට අග්‍රාණ්ඩුකාරවරයෙක් පත් කරලා එවනවා කියලා අපි කතා කරා සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ යෝජනා තුළ. ඔබට ඒ දේවල් මතක ඇති. එහෙමනම් ඒ අග්‍රාණ්ඩුකාර ධූරය නාමික විධායකයක් බවට පත් වුණා. මොකද ඔහුට බලයක් තිබුණේ නැහැ රට අභ්‍යන්තරයේ මේ කටයුතු වලට විධායක බලතල යොදවන්න. මොකද ඔහුට විධායක බලතල තිබුණෙත් නැහැ. ඒ වන විට විධායක බලතල තිබුණේ අගමැති වෙච්ච ඩී.එස්. සේනානායක මහතාට. එහෙමනම් අපේ රට තුල මේ විදිහට පාර්ලිමේන්තු ක්‍රමයක් ගොඩනැගීම සඳහා ඔබට මතක ඇති ඊට කලින් අපි කතා කරා බ්‍රිතාන්‍ය ආධිපත්‍යය නිදහස් වීම සඳහා දරුවනේ විවිධ සංගම් හරහා විවිධ යෝජනා උද්ඝෝෂණ ව්‍යාපාර ඉදිරිපත් කරා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට යටත්විත බාරලේකම්ට. අන්න ඒ පුරුව ඔස්සේ යමින් මේ සංගම් ආ සංවිධාන පසුකාලීනව ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ වැදගත් පක්ෂ බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ වැදගත් පක්ෂ බවට පත් වුණා. එහෙනම් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පක්ෂ ක්‍රමයක් තියෙනවා. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පක්ෂ ක්‍රමයක් තියෙන නිසා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වුණු ලංකාව තුළ මේ දේශපාලන කරලියට ප්‍රවේශ වූ දේශපාලන පක්ෂ රටක් බිහි වුණා. ඒ අතර මුලින්ම බිහි වෙච්ච දේශපාලන පක්ෂයක් විදිහට තියෙන 1928 ලංකා කම්කරු පක්ෂය ඒ ඊ ගුණසිංහ මාතාගේ නායකත්වයෙන් යුක්ත බිහි වෙනවා. ඉන් පස්සේ 1935 ලංකා සම සමාජ පක්ෂය බිහි වෙනවා. විශේෂයෙන් කොල්වින් ආර්ද සිල්වා පිලිප් ගුණවර්ධන කියන මෙන්න මේ නායකයන් විශේෂයෙන් වාමාංශික නායකයකින් නායකයන්ගේ නායකත්වය යටතේ. ඊට පස්සේ දුවේ පුතේ 1943 කොමියුනිස්ට් පක්ෂයේ එස්.ඒ. වික්‍රමසිංහ මාතාගේ නායකත්වයෙන් යුක්තව 1946 ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පක්ෂයක් බිහි වෙනවා. ඊට පස්සේ 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුක්තව පසු කාලීනව ඊට අමතරව ද්‍රවිඩ සංගමේ ජී.ජී. පොන්නම්බලම් මහතා යත් එක්ක 1949 එච්.ජේ.වි. චෙල්වනායක මහතා යත් එක්ක ෆෙඩරල් පක්ෂයත් සහ පසුව විවිධ ස්වාධීන කණ්ඩායම් ලංකාවේ දේශපාලන කරලිය තුළ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන්න පටන් ගත්තා. එහෙමනම් දුවේ පුතේ 1947 මහමැතිවරණේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමත් එක්ක නැවත වතාවක් ලංකා ඉතිහාසයේ මහමැතිවරණයක් අපට මුණ ගැහෙන්නේ 1952. මේ මැතිවරණය දුත් එක්සත් ජාතික පක්ෂය තමයි ජයග්‍රහණය කරන්නේ. ඉන් අනතුරුව ලංකා ඉතිහාසයේ සුවිශේෂී මහමැතිවරණයක් බවට දුවේ පුතේ පත් වෙන්නේ 1956 මහමැතිවරණය. 1956 මහමැතිවරණය. මේ වන විට දිගු කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය ගෙන ගියපු වැඩ පිළිවෙලට ජනතාවගේ තරම් ප්‍රසාදයක් තිබුණු නැති නිසා ඔවුන්ගේ සාම්ප්‍රදායික අදහස් නිසා නවතාවේ යුක්ත වූ දේශපාලන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගෙනවා. විශේෂයෙන්ම 1957 තමා දුවේ පුතේ මේ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ. නමුත් ඊට කලින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සූදානම් වෙනවා මේ වන විට අගමැති ධූරයේ දරන්නේ ජෝන් කොතලාවල මහතා. එතුමා අග්‍රාණ්ඩුකාරවරයාට දුන්නු උපදෙස් අනුව 1957 පැවැත්වීමට තිබුණු මහමැතිවරණය 1956 පෙබරවාරි මාසයේ පවත්වනද මේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. ඒ අනුව මේ මහමැතිවරණ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක් වෙනවා. මොකද මේක සමාජ පෙරලියක් සිදු වෙච්ච මැතිවරණයක්. 1956 මහමැතිවරණේ යනු මෙරට සමාජ පෙරලියක් සිදු වූ මහමැතිවරණයක්. එක්සත් ජාතික පක්ෂය සුපුරුදු ලෙස මේ මැතිවරණයට තනිව තරඟ කරනවා. සුපුරුදු ලෙස තනිව තරඟ කරනවා. අලුත් පක්ෂයක් ලෙස බිහි වූ SWRD බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුක්තව බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් සුළු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙකු සමග එකට එකතු වෙලා මහජන එක්සත් පෙරමුණ නමින් දුවේ පුතේ මේ 1956 මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ මැතිවරණය තුළ මේ මැතිවරණ වේදිකාව තුළ රැව්පිලි රැව් දුන්නු ජනතා පොරොන්දුවක් බවට පත් වුණේ දුවේ පුතේ සිංහල භාෂාව. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය තමා දුවේ පුතේ මේ මැතිවරණ සමය තුළ මැතිවරණ වේදිකාවේ ප්‍රධානතම නියෝජනාවක් බවට පත් වුණේ ප්‍රධානතම මාතෘකා බවට පත් වුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. මොකද නිදහසෙන් ලැබී අපිට නිදහස ලැබීමෙන් පස්සේ වුණත් අපි සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ අනුව ක්‍රියාත්මක වෙච්ච නිසා බොහෝ දුරට සුව භාෂාව ඉගෙනගත්තු උගතුන් බොහෝ දෙනෙකුට මේක ගැටලුවක්. මොකද මේ සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන නිසා. මේ නිසා ජනතාව මේ අලුත් සංකල්පය තුළ ජනතාව දරුණේ බොහෝ දුරට ඒකරාශී උනේ මේ SWRD බණ්ඩාරනායක මහතා ගොඩනගාපු මහජන එක්සත් පෙරමුණ වටා. මහජන එක්සත් පෙරමුණ වටා තමා ගොඩ මේ පිරිස බලවේග එකතු වුණේ. ඒ අතර ප්‍රධානතම බලවේගයක් බවට පත්ුණේ දරුවනේ මේ මැතිවරණයේදී සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගය. ඔබ මේ වෙනටත් අහලා ඇති සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන මේ පංචමහා බලවේගය බොහෝ දුරට මේ මහජන එක්සත් පෙරමුණ වටා ගොඩ නැගුණා. මහජන එක්සත් පෙරමුණ වටා ගොඩ නැගුණා. යනු දුවේ පුතේ මේ මහමැතිවරණේ 1956 මහමැතිවරණේ 95ක් වූ මුරුළු පාර්ලිමේන්තු මන්ත්‍රී දූර සංඛ්‍යාවෙන් 95ක් තමයි 1956 මහමැතිවරණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව. ඒ 95න් මන්ත්‍රී දූර 51ක් දිනා ගනිමින් මහජන එක්සත් පෙරමුණ පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ අනුව එහි අගමැති ධූරේ නව ආණ්ඩුවේ අගමැති ධූරේට SWRD බණ්ඩාරනායක මහතා පත් වූ අතර ඇමතිවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරගන්නවා. එමන් දුවේ පුතේ 1956 මැතිවරණයෙන් පසුව මෙරට දේශපාලන පෙරලියත් සමග බලයට පත් වන නව ආණ්ඩුව රට තුල ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ රැසක්. රට තුල දුවේ පුතේ ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කළා විශේෂයෙන් අපි මේ ඊට කලින් කතා කරපු මැතිවරණයට පෙර මැතිවරණ වේදිකාවල තුල ක්‍රියාත්මක වෙච්ච යෝජනා කරපු මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් නීතිගත කිරීමත් මේ මැතිවරණයෙන් පසුව මේ නව ආණ්ඩුව සිදු කරනවා ඒත් එක්කම දේශීය සංස්කෘතිය හා සාහිත්‍ය පුනර්ජීවයක් ඇති කිරීම සඳහා සංස්කෘතික අමාත්‍යාංශය පිහිටවනවා දේශීය සංස්කෘතිය හා සාහිත්‍ය පුනර්ජීවයක් සඳහා සංස්කෘතික අමාත්‍යාංශය පිහිටවනවා ඒත් එක්කම බ්‍රිතාන්‍ය සමග ඇති කරගෙන තිබු ආරක්ෂක ගිවිසුම අවලංගු කරලා දානවා ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය බවට පත් උනේ මේ ආණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය බවට පත් උනේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ දරුවනේ මේ වෙන විට ගොඩ නැගිලා තිබුණු ධනවාදී සහ සමාජවාදී බල කඳවුරු වලට ගැටි නොවි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක පිහිට සියලු රටවල් සමග මිත්‍ර සම්බන්ධතා ඇති කර ගැනීමේ පරමාර්ථයෙන් නොබැඳි ව්‍යාපාරයක් නැත්තම් නොබැඳි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒත් එක්කම දුවේ පුතේ ජනසතු ව්‍යාපාරය ආරම්භ කරමින් SWRD බණ්ඩාරනායක මහතා ජනසතු ව්‍යාපාරය ආරම්භ කරමින් පෞද්ගලික සමාගම් සතුව පැවති වරාය කටයුතු බස් ව්‍යාපාරය ජනසතු කරනවා දුවේ පුතේ. ඊට අමතරව විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන ඔබට මතක ඇති දානමෝන සේවසේ ඇති වූ ආගමික පුනර්ජීවයේදී විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන දෙක විශ්වවිද්‍යාල බවට පත් කරනවා විශ්වවිද්‍යාල බවට පත් කරනවා ඒ අනුව විද්‍යෝදය පිරිවෙන මාළිගා කන්ද විද්‍යෝදය පිරිවෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙසටත් ඒත් එක්කම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන කැලණි විශ්වවිද්‍යාලය ලෙසටත් වැඩි දියුණු කරනවා ඒත් එක්කම දරුවනේ ශ්‍රී ලංකාව ජන රජයක් කිරීමට අවශ්‍ය මූලික සැලසුම් ක්‍රියාත්මක කරන්න මෙන්න මේ කාලේ. ඒ වගේම දේශීය කර්මාන්ත දේශීය වෙදකම විශේෂයෙන් දේශීය කර්මාන්ත දේශීය වෙදකම සහ ගොවිතැන ඇතුළු බොහෝ දේශීයත්වයට මුල් තැන දෙමින් ගොඩනැගුණු ආර්ථික රටාවක් ගොඩනගන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. කෙසේ හෝ වේවා 1956 56 මහමැතිවරණයෙන් පසුව එහි ඇති වූ සමාජ පෙරලියා සමග දුවේ පුතේ අපට අය පාර්ලිමේන්තු මහමැතිවරණයක් පිළිබඳව තොරතුරු ලැබෙන්නේ 1960 මාර්තු මාසයේ සහ එම වර්ෂයේම ඒ කියන්නේ 1960 ජූලි මාසයේ මහා පාර්ලිමේන්තු මැතිවරණ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් පවත්වනවා. එහෙදිත් බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය හිමි වෙනවා. ඊට පස්සේ නැවත වතාවක් අවුරුදු 5න් 5ට පවත්වන මැතිවරණයේදී 1965 මැතිවරණයක් පවත්වනවා. එහිදී වඩා වැදගත් අවස්ථාවක් ලංකා ඉතිහාසය. ඊට වඩා වැදගත් අවස්ථාවක් වෙන්නේ දුවේ පුතේ 1970 මහමැතිවරණ. ලංකා ඉතිහාසයේ පවත්වපු මහමැතිවරණ අතරින් අතිශය වැදගත් මැතිවරණයක් බවට පත් වෙන්නේ 1970 මහමැතිවරණය. මෙන්න මේ 1970 මහමැතිවරණයක් මෙරට දේශපාලන ඉතිහාසය තුළ ඉතාමත් වැදගත් මැතිවරණයක් බවට පත් වුණා. මොකද මේ මැතිවරණයටත් සුපුරුදු ලෙස එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් විදිහට ඉදිරිපත් වුණා. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් සිටින්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඇය ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග සන්ධානගත වෙලා සමගි පෙරමුණක් විදිහට 1970 මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල අභියෝගයක් කරන්න තරම් ශක්තිමත් වෙලා මේ සමගි පෙරමුණක් විදිහට තමා දුවේ පුතේ 1970 මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. එහෙමනම් මේ මහමැතිවරණයේ 1970 පැවැත්වූ මහමැතිවරණයෙන් 1970 පැවැත්වූ මේ මහමැතිවරණයෙන් දුවේ පුතේ සමගි පෙරමුණ ජයග්‍රහණය කරනවා විශිෂ්ට ජයග්‍රහණයක් කරනවා සමගි පෙරමුණ මේ වෙන විට මන්ත්‍රී ධුර 151කින් 106ක ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් අපි කියනවා අර 3/2 බලයක් يعني පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ගන්න තරම් මේ සමගි පෙරමුණ තමන්ගේ ජයග්‍රහණය ශක්තිමත් කරගත්තා. ඒ අනුවදුවේ පුතේ 1970 මහමැතිවරණයේ මෙලෙස අතිබහුතර ජයග්‍රහණයක් කිරීමත් එක්ක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරයට පත් වෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරයට පත් වෙනවා. එහෙනම් එතනින් පස්සේ දුවේ පුතේ මේ මැතිවරණයට කලිනුත් මේ වේදිකාව තුල ක්‍රියාත්මක වෙච්චි මැතිවරණ යෝජනාවක් තමයි මැතිවරණ පොරොන්දුවක් තමයි ලංකාවට ස්වාධීනතාවය ලංකාවේ ස්වෛරී බව ආරක්ෂා කිරීම සඳහා ලංකාවටම ගැලපෙන නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ගොඩනගා ගැනීම තමයි මේ මැතිවරණයේ පස්සේ බලයට පත් වන ආණ්ඩුවේ අභිලාෂය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය වගේම මේ සමගි පෙරමුණ වගේ සියලු පක්ෂ ජනතාවගෙන් ඉල්ලුවේ ප්‍රබල ජනවර්මක්. ඒ කියන්නේ ව්‍යවස්ථාවක් වෙනස් කර ගන්නා තැනට අවශ්‍ය බලයක්. ඔබ දන්නවනේ මෑතක වුණත් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ආවට ගියාට බෑ. ඒකට ජනතා කැමැත්ත 3/2 බලයක් පාර්ලිමේන්තුවේ දැනට ඉන්න මන්ත්‍රීවරු 225න් 3/2 බලයක් තනි පක්ෂයකට තිබුණොත් පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් කරුණු කාරණා කාලානුරූපීව වෙනස් කර ගැනීමයි අයිතිය හැකියාව තියෙනවා. නමුත් එදත් එහෙම තමයි මේ 70 මහමැතිවරණයේදී ජනතාවගෙන් වරම ඉල්ලුවේ ජනනායකයෝ මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. එනිසා මේ සම්පාදනයට අවශ්‍ය පසුබිම ගොඩනගමින් සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජය සමගි පෙරමුණ රජය 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. 1972 මැයි මාස 22 දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නා. එතැන් සිට 1972 සිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වුණේ මේ නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ 1972 නව ව්‍යවස්ථාවයක්. ඒ අනුව 1947 සිට 1972 දක්වා තිබුණු සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය නිමා කරමින් 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගෙනවා. ඒ තුල ශ්‍රී ලංකාවට ලැබුණු බොහෝ සාධනීය ලක්ෂණ, ඒ අනුව ශ්‍රී ලංකාවට මේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වූ දන, එහෙම නැත්නම් අපි කතා කරමු නම් 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ කියන්නේ මොනවද කියන එක දැන් අපි අවධානය යොමු කරමු. එහෙනම් ඔබට මේ වෙන විට මතක ඇති 1947 සිට පවත්වපු මහමැතිවරණ අතරින් වඩා සුවිශේෂී මැතිවරණ කිහිපයක් තිබුණා දුවේ 1972 වෙනකන්. ඒ සියලු දේවල් වලට වඩා අතිශය වැදගත් මැතිවරණයක් බවට පත් වුණේ 1970 මහමැතිවරණය කියන එක ඔබට දැන් අවබෝධ වෙනවා. මොකද අපි බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වුණත්, ඩොමිනියන් නිදහසක් යටතේ අපි ජීවත් වුණත්, එතැන් සිට 1972 හඳුන්වා දුන්නු නව ව්‍යවස්ථාව අනුව අපි බ්‍රිතාන්‍ය රජයේ සමග පැවති සියලුම ආකාරයේ බැඳීම්, නීතිමය බැඳීම් අවසන් කරලා අපි නිදහස් ස්වාධීන රාජ්‍යයක් විදිහට මූලික අඩිතාලම සකස් කරගන්න 1972 ක්‍රියාත්මක වූ ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවෙන්, ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි අප මේ தත්ත්වයේ ගොඩනගා ගන්න. එහෙමනම් දීපුති අපි බලමු 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ මොනවාද කියලා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ මොනවාද කියලා. ඒ අනුව දීපුති 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ අතර මම පළවෙනි කරුණ විදිහට කියන්නම්, ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත් වුණා. නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත් වුණා. ඒ එක කරුණ. තවත් කරුණක් තමයි දරුවනේ පරමාධිපත්‍ය අයිතිය ජනතාවට ලැබීම. පරමාධිපත්‍ය අයිතිය ජනතාව සතු වීම. ඒත් එක්කම රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පත් කරා. ඒත් එක්කම බුද්ධාගම ජනරජයේ ප්‍රමුඛස්ථානයේ ලබා දුන්න අතර අනෙකුත් ආගම් වලට හිමිව තිබුණු අයිතිය, අයිතිවාසිකම්, ඒ අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කරා. කියන්නේ බෞද්ධාගම රාජ්‍යාගම බවට පත් වුණා. ඒ හැර ලංකාවේ තිබුණු අන්‍ය ආගම් වලට හිමි වෙලා තිබුණු අයිතිය, ඒ හිමිකාරත්වය අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට මේ ජනරජයේ ව්‍යවස්ථාවෙන් පොරොන්දු දීලා තියෙනවා. ඒත් එක්කම ද්වීපතේ ඉතාමත් වැදගත් කොටසක් තමයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තිය දෙනවා මූලික මිනිස් අයිතිවාසිකම් හා නංවැදෑරුම් නිදහසක් පිළිබඳව. ඉතාමත් වැදගත් එකක් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තිය මූලික මිනිස් අයිතිවාසිකම් හා නංවැදෑරුම් නිදහසක් ගැන සාකච්ඡා කරනවා. සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ද්වේ පුතේ අපිට මුලින්ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි පුළුල් විදිහට අධ්‍යයනය කරන්න පුළුල් විදිහට හිමිකාරත්වය ලැබුණේ. නීතිය පසිඳලීම ක්‍රියාත්මක කිරීම හා නීතිය රැකවරණය සර්ව සාධාරණ විය යුතු බව, නීතියට අනුකූලව මිස පුද්ගලයෙකුගේ ප්‍රාණයට නිදහසට හෝ සුරක්ෂිතභාවයට හානි නොකළ යුතු බව, සෑම පුරවැසියෙකුටම සිටීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහසට හා ආගමික නිදහසට අයිතියක් ඇති බව ප්‍රකාශ කිරීම, පුරවැසියන්ට සාමකාමීව රැස්වීම හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් කියන මෙන්න මේ මිනිස් මූලික අයිතිවාසිකම් සහ නම්වැදෑරුම් නිදහසක් පිළිබඳව ඉතා පුළුල් විදිහට සාකච්ඡා කරලා තියෙනවා 1972 ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒත් එක්කම දුවේ පුතේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වුණේ විධායක අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. විධායක අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. එතකොට මේ ව්‍යවස්ථාවට යටතේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමේ අයිතිය ප්‍රධාන වශයෙන්ම අගමැතිතුමාට ලැබුණා. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත්ුනේ මේ අගමැතිවරයා. එතකොට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් තමයි ක්‍රියාත්මකුනේ. ඊට සමගාමීව දුවේ පුතේ ඔබට මතක ඇති 1972 වෙනකම්, ඒ කියන්නේ 1947 සිට 1972 වෙනකම්ම බ්‍රිතාන්‍ය රජුගේ හා රැජිනගේ නියෝජිතයා, මෙරට නියෝජිතයා විදිහට හිටියේ අග්‍රාණ්ඩුකාර ධූරය. හිටියේ අග්‍රාණ්ඩුකාරවරයා. එතකොට මේ අග්‍රාණ්ඩුකාර ධූරය මේ තනතුර 72 ව්‍යවස්ථාවෙන් අහෝසි වෙලා ගිය නිසා ඒ අග්‍රාණ්ඩුකාරවරයා සතුව පැවති නාමික විධායක බලතල ලාංකීය පුරවැසියෙකුට ලැබෙනවා. ඊට පෙරත් අග්‍රාණ්ඩුකාර ධූරය බොහෝ දුරට ලංකාවේ එකක් පිරිස දැරුවා. නමුත් මෙතනදී මේ අග්‍රාණ්ඩුකාර ධූරය වෙනුවට එනවා දරුවනේ නාමික විධායක ජනාධිපති. හොඳට මතක තියාගන්න දරුවෝ බොහෝ අවස්ථාවලදී මෙන්න මේ දේවල් අවබෝධයෙන් කටයුතු නොකරන අවස්ථාවකට අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍රවල දක්නට ලැබෙනවා ඕන තරම්. ඒ නිසා ඔබ නොදන්නාට වඩා මේවා අවධානයේ යොමු නොකරන නිසා මම මේවා නිතර මේ මතක් කරන්නේ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හඳුන්වා දුන්නේ නාමික විධායක ජනාධිපති. විධායක ජනාධිපති තනතුර නෙමෙයි, නාමික විධායක ජනාධිපති තනතුර. එhmenam ඔන්න ඔය වාගේ මූලික ලක්ෂණත් තවදුරටත් අධ්‍යයනය කිරීමේදී නව අධිකරණ පද්ධතියක් අපට හඳුන්වා දෙනවා 1972 ව්‍යවස්ථාවෙන්. යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ පද්ධතියක් පිළිටෙවුවා. මේකේ ඉහළම ආයතනයේ බවට පත්ුනේ දුවේ පුතේ ශ්‍රේෂ්ඨ අධිකරණය. ඊට අමතරව මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියන අධිකරණ පද්ධතියක් හඳුන්වා දෙනවා 1972 ව්‍යවස්ථාවේ. එහෙනම් දුවේ පුතේ අපි 1972 ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් කතා කරා. ඒත් එක්කම දුවේ පුතේ තවත් ප්‍රධාන ලක්ෂණයක් බවට පත් උනේ ජාතික රාජ්‍ය සභාව. 1972 පෙර පාර්ලිමේන්තුව යනුවෙන් හැඳින්වූ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට නව ව්‍යවස්ථාදායක සභාවක් ගොඩනගලා ඒ ව්‍යවස්ථාදායක සභාව ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කරා. ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කරා. මේ ජාතික රාජ්‍ය සභාව මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත වුණා. ඔබ දන්නවනේ මේ ජනතාව සතු ව්‍යවස්ථාදායක බලතල මෙම සභාව මගින් ක්‍රියාත්මක කළා. ජනතාව සතුව පැවති ව්‍යවස්ථාදායක බලතල තමයි මේ සභාව මගින් ක්‍රියාත්මක කළ. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා නීති සම්පාදනය කිරීමේ බලය තමා මෙන්න මේ ජාතික රාජ්‍ය සභාවට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණා. ජාතික රාජ්‍ය සභාව. එහෙනම් සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුව, දීමණ්ඩල පාර්ලිමේන්තුව නැත්නම් පාර්ලිමේන්තුව නාමය වෙනස් වුණා 72 ජනරජ ව්‍යවස්ථාවෙන් ජාතික රාජ්‍ය සභාව ලෙස. නම් වෙනස් වුණා මේ විදිහට නම වෙනස් වුණා. එහෙමනම් දුවේ පුතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත්ම ලක්ෂණයක් තමයි මේ ජාතික රාජ්‍ය සභාව පිහිටවීම. ඒත් එක්කම 1972 දක්වාම මෙරට නාමය වුණේ ලංකාව. මෙරට නාමය වුණේ ලංකාව ඉංග්‍රීසියෙන් සිලෝන් කියලා හැඳින්වුවා. නාමය ලංකාව නමින් තිබුණේ. නමුත් දුවේ පුතේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් මෙම ලංකාව කියන නාමය ශ්‍රී ලංකාව බවට පත් වුණා. ලංකාව කියන නාමය මෙතෙක් ලංකාව ලෙස හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව යන නාමයෙන් හැඳින්වීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව යන නාමයෙන් හැඳින්වීමට පටන් ගත්තා. එහෙමනම් දුවේ පුතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ කිහිපයක් කතා කරා. මම ඒ කිහිපය සාරාංශගත ලෙස නැවත ඔබට අවබෝධ කරගන්න කියන්නම්. එතෙක් ලංකාවල හැඳින්වු අපේ රට ශ්‍රී ලංකාව යන නාමයෙන් හැඳින්වුවා. තව කරුණක් වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථානුකූල බැඳීම් සම්පූර්ණයෙන්ම අවසන් කරා. ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් ලෙස පිළිගත්තා. ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තිබුණා ප්‍රධාන වශයෙන්. රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පත් කරා. රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම ආගමට ප්‍රමුඛ තැනක් දුන්නත් අනිකුත් ආගම් වලට අයිතිවාසිකම් තිබුණා. තමන්ගේ ආගම ඇදහිීම සහ ආරක්ෂා කර ගැනීමට පොරොන්දුනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒත් එක්ක විධායකය ලෙස අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ගැන කතා කරා. නාමික විධායක ජනාධිපති ධූරයක් ගැන අපි කතා කරා. යුක්තිය පසිඳලීම සඳහා නව අධිකරණ පද්ධතියක් ගොඩනැගුණා කියන කරුණු කාරණා කතා කරා. එහෙමනම් දුවේ පුතේ 1970 මහමැතිවරණයෙන් පසුව බලයට පත්වන සමගි පෙරමුණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුයිලා 1972 හඳුන්වා දුන්නු මෙන්න මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකා ඉතිහාසයේ සුවිශේෂී දේශපාලන පෙරලියකට හේතුණා කියන එක අපි සාකච්ඡා කරා. එතනින් පස්සේ දුවේ පුතේ නැවත මහමැතිවරණයක් පැවැත්වෙන්නේ 1970 පසුව නැවත මහමැතිවරණයක් අපිට පැවැත්වෙනවා 1977 මහමැතිවරණයක් පැවැත්වෙනවා. මෙන්න මේ මහමැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙනවා. ඒකට හේතුව 1970 බලයට පත්වෙච්ච ආණ්ඩුව විසින් ගෙන ගියපු බොහෝ ක්‍රමවේද ජනතාවට සුදුසුනේ නැහැ කියලා ජනතාව හිතුවා. ඒ නිසා මේ ජනතාව දැඩිසේ පීඩණයට පත් වෙලා තිබුණු තත්ත්වයක් තමයි මේ 1970 මහමැතිවරණයෙන් පස්සේ බලයට පත්වෙච්ච රජය විසින් ක්‍රියාත්මක කළේ කියන දේ තමා ජනතාවගේ සිත්තරන් තුළ තිබුණේ. නමුත් මේ දේවල් දිගු කාලීනව බැලුවා නම් වඩාත් යෝග්‍ය පාලන තන්ත්‍රයක් ඒ කාලේ ගොඩනැගෙමින් තිබුණා ලංකාවට ගැලපෙන. කෙසේ හෝ වේවා 1970 මහමැතිවරණයෙන් පස්සේ 1977 නැවත මහමැතිවරණයක් පැවැත්වෙනවා. මේ මහමැතිවරණය තුලින් එක්සත් ජාතික පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. දුවේ පුතේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. 1977 ජූලි මාසයේ පැවැත්වපු මේ මහමැතිවරණයෙන් රාජ්‍යසභාවේ මේ වෙන විට රාජ්‍යසභාවේ හිටියා මන්ත්‍රීන් 168ක්. රාජ්‍යසභාව තුල මන්ත්‍රීවරුන් 168ක් හිටියා. මේ මන්ත්‍රී ධූර 168න් 140ක්ම දිනාගත්ත එක්සත් ජාතික පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒත් එක්කම ඒ වන විට 70 මහමැතිවරණයේ ප්‍රබල කටයුත්තක් සිදු කරපු නැත්නම් ප්‍රබල මේ ක්‍රමවේදයන් සකස් කරපු පක්ෂයක් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් සුළුතර ආසන සංඛ්‍යාවක් තමයි හිමි වුණේ. සමහර පක්ෂ විශේෂයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 168න් 140ක්ම ගද්දී ද්‍රවිඩ එක්සත් පෙරමුණ තමයි දෙවනි පක්ෂය බවට පත් වෙන්නේ මන්ත්‍රී ධූර 18ක් අරගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දරුවෝනි හිමි වුණේ මන්ත්‍රී ධූර 8ක්. එහෙමනම් 1977 මහා මැතිවරණය තුලත් අතිවිශිෂ්ට බහුතරයක් ලබාගත් නිසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම නිසා එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ගත්ත ජේ.ආර්. ජයවර්ධන මහතා මුලින්ම විධායක අගමැති බවට පත් වෙලා ඔහුට සිහිනයක් තිබුණා විධායක අගමැති ධූරය වෙනුවට විධායක ජනාධිපති ධූරය ලංකාව තුල ස්ථාපිත කරන්න ගොඩනගන. ඒ අනුව ඒ සඳහා සුදුසු දේශපාලන අයිතිය දේශපාලන වටපිටාව දේශපාලන පරිසරයක් ගොඩ නැගී තිබෙන නිසා දුවේ පුතේ 1978 නව ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවා. එහෙනම් 1972 ශ්‍රී ලංකා ඉතිහාසය තුල ප්‍රථම ආණ්ඩුක ව්‍යවස්ථාව ගොඩ නැගුණාසේම ඉන් වසර 8කට පස්සේ ඉන් වසර 6කට 7කට විතර පසුව නැවත වතාවක් ලංකාවට දෙවැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සකස් කරනවා. ඒ සකස් කරන්නේ 1977 මහා මැතිවරණයේ අති බහුතරයක් ලබාගත්තු එක්සත් ජාතික පක්ෂය විසින්. මේ සඳහා මූලිකත්වයේ ගන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා. එහෙමනම් ජනතාව සතු විධායක බලතල ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන ජනාධිපතිවරයෙක් මෙන්න මෙතනදී එනවා. එහෙනම් ජනතාව විසින් තෝරාගත් විධායක ජනාධිපති ක්‍රමයක් ධූරයක් මෙන්න මේ අවස්ථාවේදී ගොඩනැගෙනවා. දරුවනේ 1978 දෙවන ජන රජ විවස්ථාව. එහෙමනම් දුවේ පුතේ 1972 පැවැත්තු නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන ලක්ෂණ සේම 1978 ක්‍රියාත්මක කළ දෙවන ජන රජ විවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ එකිනෙක සංසන්දනය වීමක් ඔබ සිදු කළ යුතුයි. මම 1978 දෙවන ජන රජ විවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ එකිනෙක ගැන හැර දක්වන්නම්. මට මතකයි එක්තරා අවස්ථාවක 1972 සහ 1978 ජන රජ විවස්ථාවන් වල සංසන්දනයක් සමාන අසමානතා පිළිබඳව විග්‍රහයක් කරන්න අහලා තිබුණා ප්‍රශ්නයක්. කෙසේ හෝ වේවා 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබූ ප්‍රධාන ලක්ෂණ මොනවාද කියන එක අපි සාකච්ඡා කරමු මෙතෙන් සිට. 1978 මහා මැතිවරණයේ 1978 පැවැත්තු මෙන්න මේ නව ව්‍යවස්ථාව අනුව ප්‍රධාන ලක්ෂණේ බවට පත් වුණේ මෙතෙක් තිබුණු විධායක අගමැති ධූරය වෙනුවට විධායක ජනාධිපති ධූරයක් ගොඩනැගීම. 1978 දෙවන ජන රජ ව්‍යවස්ථාවේ වඩා වැදගත්ම ලක්ෂණයක් බවට පත් වුණේ විධායක ජනාධිපති ධූරය. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තියට අනුව ශ්‍රී ලංකා ජන රජයේ ප්‍රධානියා බවට පත් වෙන්නේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ විධායක ජනාධිපති. ඔහු රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සේම සන්නද්ධ සේවාවන් වල සේනාධිනායකයා බවට පත් වෙනවා. කියන්නේ අතිවිශාල විධායක බලතල ප්‍රමාණයක් මොහු වටා ගොඩනැගිලා තිබුණා. ඒ අනුව ජනාධිපති ධූරය තමයි මෙරට පූර්ණ විධායක බලතල සහිත රජයේ ඉහළම විධායකයෙක් බවට පත් වෙන. රජයේ ඉහළම විධායකයෙක් බවට පත් වුණේ මෙන්න මේ විධායක ජනාධිපති ධූරය. ඒත් එක්කම මේ ව්‍යවස්ථාව තුලින් මේ ජනාධිපතිවරයාට අතිවිශාල බලතල ප්‍රමාණයක් සහ අතිවිශාල කාර්යභාරයන් ප්‍රමාණයක් හිමි කරලා දෙනවා. අතිවිශාල බලතල ප්‍රමාණයක් හා කාර්යභාරය ප්‍රමාණයක් හිමි කරලා දෙනවා. ඒ අනුව ඔහුට ව්‍යවස්ථාදායක බලතල, විධායක බලතල හා අධිකරණ බලතල කියන මෙන්න මේ ක්ෂේත්‍ර තුනේම අතිවිශාල බලතල ප්‍රමාණයක් ඔහුට හිමි කරලා දෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසන් කිරීම, මහා මැතිවරණයකින් පසුව පැවැත්වෙන මංගල රැස්වීමේ පාර්ලිමේන්තු රැස්වීමේ මුලසුන දැරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තු විසුරුවා හැරීම කියන මෙන්න මේ බලතල රැසක් ව්‍යවස්ථාදායකයේ සම්බන්ධව මොහුට හිමි වෙලා තියෙනවා. කියන්නේ විදායක ජනාධිපතිට. ඒත් එක්කම දරුවනේ අගමැතිවරයා පත් කිරීම, ඇමතිවරුන් පත් කිරීම හා ඇමතිවරුන්ට අදාළ විශේෂ බාර කාර්යත්වයේ ලබා දීම වාගේ බොහෝ දේවල් කරන්නේ විදායක ජනාධිපති. ඒ කියන්නේ ඔහුට විදායකය ලෙසත් ජනාධිපතිට විශාල බලතල ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා. ඒත් එක්කම දරුවනේ අධිකරණ බලතල ප්‍රමාණයකුත් ඔහුට හිමි වෙලා තියෙනවා. විශේෂයෙන් අග්‍රමිනිස්ත්‍රකාරය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාකරණයේදී මිනිසුරුකරුවන් පත් කිරීම, අධිකරණයකින් වර්ධකරු කළ තැනැත්තෙකුට සමාව දීම, මෑතක ඔබට දන්නවා ඇති හොඳම කාරණයක් වුණා විදායක බලතල පාවිච්චි කරලා. එහෙම ජනාධිපති නිදහස යටතේ නිදහස් වෙච්චි පුද්ගලය විශේෂයෙන්ම ජාතික දිනයන් වල, ඒ කියන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනේ, විශේෂයෙන් වෙසක් පොහොය දවසේ, නත්තල් දින වාගේ දවස්වලදී ඔබට මතක ඇති ජනාධිපති සමාව යටතේ හිරකරුවන් නිදහස් කරනවා කියන එක ඔබ අහලා ඇති. අන්න ඒ වාගේ අධිකරණ බලතල විශාල ප්‍රමාණයක් මේ විදායක ජනාධිපති සතු වෙනවා. ඊට අමතරව දුවේ පුතේ ඔහුට ලැබෙන තවත් බලතල හා වරප්‍රසාද රාශියක් තියෙනවා. රාජ්‍ය නායකයා වශයෙන් ඔහුට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම, රාජ්‍ය උත්සව මුල සුන දැරීම, ජාත්‍යන්තර වශයෙන් අපේ රට නියෝජනය කිරීම, ජන රජය නියෝජනය කිරීම, රාජ්‍ය මුද්‍රාව තබා ගැනීම, මෙන්න මේ වාගේ සුවිශේෂී බලතල රැසක් විදායක ජනාධිපති 1978 ජනරජ ව්‍යවස්ථාවෙන් හිමි වෙලා තියෙනවා. එහෙනම් දරුවනේ 1978 ජනරජ ව්‍යවස්ථාවේ වඩා වැදගත්ම කරුණක් බවට පත් වුණේ මෙන්න මේ අගම් අපි කතා කරපු විදායක ජනාධිපති ධූරය. විදායක ජනාධිපති ධූරය. එහෙනම් තවත් කරුණක් විදියට දරුවනේ අපි කතා කරමු අගමැති සහ ඇමති මණ්ඩලය. අගමැති සහ ඇමති මණ්ඩලය. තුන අගමැති බව තෝරාගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම ජනාධිපති සතු කාර්යභාරයක් කිව්වනේ. ඒත් එක්කම 1972 ව්‍යවස්ථාව යටතේ අගමැති සතුව පැවති බලතල මෙම ව්‍යවස්ථාවෙන් ඇමති මණ්ඩලයේ නායකයා විදිහට ජනාධිපතිට ලැබුණා. කියන්නේ 72 ව්‍යවස්ථාවේ තිබුණු බලතල අගමැති සතු බලතල සියල්ලම ජනාධිපතිවරයාට පැවරුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. අමාත්‍ය මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වග කිව යුතු මට්ටමට පත් වෙනවා. එහෙනම් දුවේ පුතේ අගමැති හා අමාත්‍ය මණ්ඩලය සහ ඇමති මණ්ඩලයේ සතු නිශ්චිත කාර්යයන් ප්‍රමාණයක් 78 ව්‍යවස්ථාව තුළ ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි කරුණු දෙකක් කතා කරා මේ වෙනුවට 78 ව්‍යවස්ථාවෙන්. එකක් තමයි විදායක ජනාධිපති ධූරය, දෙවෙනි එක අගමැති හා අමාත්‍ය මණ්ඩලය, ඊට පස්සේ පාර්ලිමේන්තුව. එහෙනම් 72 ව්‍යවස්ථාව තුල තිබුණු රාජ්‍ය සභාව, ජාතික රාජ්‍ය සභාව කියන නාමය වෙනුවට 78 දී පාර්ලිමේන්තුව කියන නාමය නැවත ලංකාවේ ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව. එහෙනම් මේ 78 ව්‍යවස්ථාවය මගින් පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත කරා. මේ පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රී ධූර සංඛ්‍යාව, මන්ත්‍රීවරු සංඛ්‍යාව 225. මේ 225න් 196ක්ම සමානුපාතික නියෝජන ක්‍රමය අනුව මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නවා. මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නවා. ඉන් පසුව තව 29 දෙනෙක් තෝරාපත් කරගනු ලබන්නේ ඒ පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාවේ අනුපාතය අනුව ඒ පක්ෂවලට හිමි ප්‍රතිශතය කියන අනුපාතය අනුව ජාතික ලැයිස්තුවෙන් ඔබට බහලා තියෙන ලිස්ට් එකෙන් ගන්නවා කියලා. ලිස්ට් එකෙන් කියන්නේ ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙක් පාර්ලිමේන්තුවට ගන්නව. බොහෝ විට ඔය උගතුන්, බුද්ධිමතුන් රටට සේවය කිරීමට කැමති සම්පත්දායක පුද්ගලයෝ තමයි මේකට ගන්නේ. නමුත් ඒ තත්ත්වය අද වෙනකොට කොයිතරම් දුරට ප්‍රායෝගිකව කිද කියන එක පිළිබඳව යම් යම් ගැටලු සහගත තත්ත්වයක් නැති, අපි ඒවා කතා නොකර අපි මේ පාර්ලිමේන්තුව පිළිබඳව කතා කරමු. 1978 හඳුන්වා දුන්නු ඒ අනුව පාර්ලිමේන්තු උවතුල අපි කතා කරා මන්ත්‍රී ධූර 225ක් තියෙනවා. එකෙන් 196ක් සමානුපාතික නියෝජන ක්‍රමය අනුව ඡන්දයෙන් තෝරාපත් කරගන්නවා. ඉතිරි නම 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කරගන්නවා. ඒ පක්ෂය ඒ ඡන්ද මැතිවරණයේදී ලබාගත්තු ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව. එහෙනම් මෙලෙස ගොඩනැගුණු පාර්ලිමේන්තුව සතුව ප්‍රධාන බලතල කීපයක් තියෙනවා. නීති පැනවීම, මුදල් පරිපාලනය, අයවැය සකස් කිරීම, සංවර්ධන සැලසුම් සම්පාදනය කිරීම වාගේ විශාලතම කාර්යභාර ප්‍රමාණයක් ව්‍යවස්ථාදායකයේ විදිහට මේ පාර්ලිමේන්තුවට පැවරලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේ කරුණු කාරණා වලට අමතරව 78 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ තවත් වඩා වැදගත්ම යෝජනාවක් බවට පත් වුණේ 72 සේම අධිකරණ පද්ධතිය. අධිකරණ පද්ධතිය. එහෙනම් මේ අධිකරණ පද්ධතිය ස්වාධීන අධිකරණ පද්ධතියක් හඳුන්වා දීමට අවශ්‍ය මූලික වැඩ කටයුතු 78 ව්‍යවස්ථාව තුල ගොඩනැගිලා තිබුණා. ඒ අනුව 1978 ආණ්ඩුක ව්‍යවස්ථාව තුල අධිකරණ ආයතන කිහිපයක් වෙනවා. එතනින් ඉහළම අධිකරණ ආයතන බවට පත් වෙන ශ්‍රේෂ්ඨාධිකරණේ, ඉන් පස්සේ අභියාචන අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, පවුල් අධිකරණය, මහේස්ථාත් අධිකරණය, ප්‍රාථමික අධිකරණය කියන මෙන්න මේ අධිකරණ ආයතන හතක් හඳුන්වා දෙනවා මෙම ව්‍යවස්ථාව යටතේ. එහෙනම් දුවේ පුතේ 72 ව්‍යවස්ථාවට සමගාමීව මෙම ව්‍යවස්ථාව තුලත් මූලික මිනිස් අයිතිවාසිකම් වලට ප්‍රබල තැනක් දීලා තියෙනවා. 1978 ක්‍රියාත්මක වන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය තුල මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ඉතා පුළුල් ලෙස විග්‍රහ කරලා තියෙනවා. මෙහිදී මූලික අයිතීන් අතර පිළිගත්තු දේවල්, කියන්නේ මිනිසුන්ගේ මූලික අයිතීන් අතර මේ වර්තාව තුළින් පිළිගත්තු බොහෝ අයිති ජනතාවට උරුම කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම නීතියේ ඉස්සරහා හැමෝම සියලු දෙනාම සමානාත්මයෙන් සැලකිය යුතුය. කතා කිරීමේ හා අදහස් ඉදිරිපත් කිරීමේ නිදහසක් තියෙනවා. වද හිංසා වලින් මිදී සිටීමේ නිදහසක් තියෙනවා ජනතාවට. තමන් කැමති ආගමක් ලබ්ධයක් හෝ විශ්වාසයක් දැරීමේ නිදහසක් තියෙනවා. කැමති වෘත්තියක් කිරීමේ නිදහසක්, කැමති රැකියාවක් කිරීමේ නිදහසක්, ලංකාවේ ඕනෑම තැනක පදිංචි වීමේ අයිතියක්, මෙන්න මේ වාගේ අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් ජනතාවට උරුම කර දීලා මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඒ ප්‍රායෝගිකව ඔප්පු කිරීමට ගත්ත උත්සාහයක් විදිහට මේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව දරුවනේ කතා කරලා තියෙනවා. එහෙනම් දරුවනේ මේ මූලික මිනිස් අයිතිවාසිකම් 78 ව්‍යවස්ථාවේ 126 වෙනි වගන්තියේ ප්‍රකාරව මූලික මිනිස් අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස උල්ලංඝනය වූ උල්ලංඝනය වීම හෝ කඩවීමක් ඇති වූ අවස්ථාවකදී ඕනෑම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට සමත්ගුණ කරලා මේ පිළිබඳව සාධාරණයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම ගොඩනගා ගැනීමට අවස්ථාව උදා කරලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ 78 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් 78 ජනරජ ව්‍යවස්ථාවෙන් මේ වාගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් 1978 නව ආණ්ඩුක ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඔබට හඳුන්වා දුන්නා. විධායක ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය, ඒත් එක්කම පාර්ලිමේන්තුව, අධිකරණ පද්ධතිය, මූලික මිනිස් අයිතිවාසිකම්, මෙන්න මේ වාගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් කතා කරලා තියෙනවා. ඒත් එක්කම අතිශය වැදගත් තවත් කරුණක් තමයි 1978 ආණ්ඩුක ව්‍යවස්ථාවේ ක්‍රියාත්මක වෙච්චි. ඒ තමා ඡන්ද විමසීමේ ක්‍රම. ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීමේ ක්‍රම තුනක් හඳුන්වා දෙනවා. ඡන්ද විමසීමේ ක්‍රම. ඒකෙන් එකක් තමයි මේ ජනාධිපතිවරණය. ඔබ දන්නවා ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ටාසයක් බවට පත්වන එකම අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. කියන්නේ රටේ ප්‍රධාන පුරවැසියා තෝරා ගන්න එක. ප්‍රකාශිත ඡන්ද වලින් 50% ලබා ගත යුතුයි. ඒ අනුව 1978 වන විට 78 වන විට ලංකාවේ අගමැති ධූරයට පත්වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මහතා මේ ව්‍යවස්ථානුකූල තත්ත්වයක් අලුතෙන් නිර්මාණය කරලා ඒ අගමැති ධූරය විධායක ජනාධිපති ධූරය බවට පත් කරන එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බොහෝ දුරට විධායකයේ ලෙස ඉන්නේ ප්‍රධානියා විධායක ජනාධිපති. එමනම් මේ ජනාධිපතිවරණය ඒත් එක්කම සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දෙනවා. එහිදී බොහෝ දුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරා ගැනීම පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරාපත් කරගෙන ගෙන සියලු මැතිවරණවලදී මේ නියෝජිතයෝ තෝරාපත් කරගන්න ළමන්නේ දරුවනේ සමානුපාතික නියෝජන ක්‍රමයෙන් බොහෝ දුරට මේ ක්‍රමයේ යටතේ අපේක්ෂකයන් තනි පුද්ගලයෙකු වශයෙන් නෙමෙයි කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් කරන ඒ පක්ෂ ස්වාධීන කණ්ඩායම් විදිහට ඉදිරිපත් කරනවා ඡන්ද කොට්ටාස සඳහා තෝරා ගන්නා ලබන මන්ත්‍රීවරු ගණන පෙර ප්‍රකාශයට පත් කරලා මේ ඒ පක්ෂේ ලබා ගන්නා වූ ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව තමයි මේ හිමි මන්ත්‍රී දූර සංඛ්‍යාව පසුව තීරණය කරන්නේ. ඒ වගේම ජනාධිපතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය සහ තවත් වැදගත් අංගයක් විදිහට තියෙන ඡන්ද විමසීමේ ක්‍රමයක් විදිහට තියෙන ජනමත විචාරය. අපිට ඒ තරම් පුරුදු ක්‍රමයක් නොවුනත් මේ ජනමත විචාරණයත් බොහෝ රටවල ලෝකේ බොහෝ රටවල ඉතාමත් ජනප්‍රිය ඡන්ද විමසීමේ ක්‍රමයක් බවට පත් වෙනවා. බොහෝ දුරට මේ තුලින් කරන්නේ ජාතික වශයෙන් වැදගත්කමකින් යුක්ත කරුණු සම්බන්ධව ඍජුවම මහජන මතය ලබා ගැනීමේ ක්‍රමවේදයක් තමයි ජනමත විචාරණය කියන්නේ. එනම් 1978 ප්‍රස්තාවමින් මුල්වරට ජනමත විචාරණ ක්‍රමය හඳුන්වා දෙනවා. ඒ අනුව ලංකා ඉතිහාසයේ තුල 1982 තමයි ප්‍රථම සහ අවසන් ජනමත විචාරණය පවත්වලා තියෙන්නේ. එහිදී මේ කිසියම් කරුණක් සම්බන්ධව තම කැමැත්ත පරිදි එයට පක්ෂව හෝ විපක්ෂව අදහස් ඉදිරිපත් කර ඇති. පක්ෂව නම් ඔව් නැත්නම් නැත යන ප්‍රකාශ මගින් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්නවා. මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්නවා. එහෙමනම් දරුවනේ ලංකා ඉතිහාසයේ පවත්වපු එකම ජනමත විචාරණය 1982 පවත්වපු ජනමත විචාරණය පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා තමා මේ ජනමත විචාරණය පැවැත්වුවේ. එහෙමනම් දුවේ පුතේ ජනමත විචාරණය තුල වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වඩා ප්‍රතිශතයක් ලබා ගත යුතුයි. එහෙනම් දුවේ පුතේ අප මේ වන විට සාකච්ඡා කර අද දවසේ ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම, නිදහසට හිමිවීම, සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ක්‍රියාත්මක වන කාලයේ සිටම ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා. විශේෂයෙන් 1948 පෙබරවාරි 4 දින අපි නිදහස් රාජ්‍යයක් බවට පත් වුණා. තාමත් අපි බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වූ නිදහසක් ලැබුණේ, කියන්නේ ඩොමිනියන් නිදහසක් ලැබුණේ. ඒ තත්ත්වේ ක්‍රමානුකූලව වෙනස් වෙලා ශ්‍රී ලංකාව ස්වෛරී ජනරජයන් බවට පත් වෙච්ච ආකාරයත්, ඒ අවස්ථාවන් තුල ගොඩනැගුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙකක් පිළිබඳවත් අපි සාකච්ඡා කළා අද දවසේ. එහෙනම් 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවක් පිළිබඳව අපි කතා කළා. එහි ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා අපි කතා කරා එකින් එක. එතනින් වසර 6කට විතර පසුව 1978 නැවත ඒ කාලේ බලයට පත් වූ ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තිබුණු ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා අපි එකින් එක සාකච්ඡා කළා. 72 සහ 78 ජනරජ ව්‍යවස්ථාවන් ගැන කතා කරා. එහෙමනම් දුවේ පුතේ මං ඉතාමත් කෙටියෙන් මේ 72 ව්‍යවස්ථාව සහ 78 ව්‍යවස්ථාව තුල තියෙන වෙනස්කම් මොනවද කියන එක ඉතාමත් කෙටියෙන් සඳහන් කරන්න ඔබ පුංචි අවබෝධයක් ලබා ගන්න. 1972 සහ 78 ව්‍යවස්ථාවේ 72 ව්‍යවස්ථාවේ ජනාධිපතිට නාමමාත්‍රික විධායක තත්ත්වයක් තියෙනවා. ජනාධිපතිට නාමමාත්‍රික විධායක තත්ත්වයක් තියෙන 72. 78 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා රාජ්‍ය විධායක බලතල හිමි කර ගන්නවා. අතන නාමමාත්‍රික විධායකයක්, මෙතන ජනාධිපතිවරයාට විධායක බලතල ප්‍රමාණයක් තියෙනවා. විධායක බලතල දෙවනි කරුණ විදිහට අගමැති විසින් ජනාධිපති පත් කරන 72. අගමැති විසින් ජනාධිපති පත් කරනවා. 78 ව්‍යවස්ථාවෙන් ජනතා ඡන්දයෙන් තමා ජනාධිපති පත් කරන්නේ. ජනතා ඡන්දේ. ඒත් එක්කම 72 ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකේ නාමය ජාතික රාජ්‍ය සභාවට පත් වෙනවා. 78 ව්‍යවස්ථාදායකේ නාමය පාර්ලිමේන්තුව බවට පත් වෙනවා. මේ සාකච්ඡා කරන්නේ 72 හා 78 ව්‍යවස්ථාව වෙනස්කම්. ඊපස්සේ 72 ව්‍යවස්ථාවෙන් කැබිනට් මණ්ඩලයේ මුලසුන අගමැතිවරයා විසින් දරනවා. 78 ව්‍යවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ මුලසුන ජනාධිපතිවරයා විසින් දරනවා. ඒත් එක 72 අවස්ථාවේ රාජ්‍ය බලය අගමැතිට පත් වෙනවා. අගමැතිට 78 නාමික බලයක් පමණක් හිමිනවා. නාමික බලයක්. ඒත් එක්කම 72 අගමැති අමාත්‍ය මණ්ඩලයේ පත් කරත් 78 අවස්ථාවේ ජනාධිපති තවරා තමා අමාත්‍ය මණ්ඩලයේ පත් කරන්නේ. එහෙනම් දරුවනේ ඔන්න ඔය වාගේ ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රධාන ලක්ෂණ අතර පවත්නා වෙනස්කම් 1972 අවස්ථාව සහ 78 අවස්ථාව අනුව අපට අධ්‍යයනය කළ යුතුයි. ඔබ මේ පාඩමට ඉතා හොඳින් සම්බන්ධ වුණා නම් සවන්ද දුන්නා නම් ඔබ සාරාංශගත කිරීමක් හදාගන්න ඔබට පහසු විදිහට Tamanට අවබෝධ වෙන විදිහට 72 විවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ 78 විවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ සහ 72 විවස්ථාව සහ 78 විවස්ථාව තුල තිබුණු මේ ලක්ෂණ අතර වෙනස්කම් කියන මෙන්න මේ ආකාරයට ඉතාමත් හොඳින් ඔබට හැකි පරිදි ඔබට අවබෝධ කරගත හැකි පරිදි ඔබගේ නිර්මාණශීලී හැකියාව අනුව මෙන්න මේ කරුණු කාරණා ඔබ ගොනු කරගන්න. එහෙමනම් දුවේ පුති අපි අද දවසේ වැඩ කටයුතු ටික අවසන් කරමු. කාල වේලාව ඉක්මවා තියෙන නිසා අප ලබන සතියේ මේ පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ ලබන සතියේ සම්බන්ධ වේවි කියන විශ්වාසය මත මා අද දවසේ මේ පාඩමේ වැඩ කටයුතු ටික අවසන් කරනවා. එතකොට ලබන සතියේ අපිට කතා කරන්න තියෙන්නේ නිදහසෙන් පසුව මේ ලෙස අපි ලබාගත්තු නිදහසෙන් පසුව ලංකාවේ තිබුණු ලංකාවේ තිබුණු රජයන් මෙරට සංවර්ධන කටයුතු සඳහා කුමන ආකාරයෙන්ද දායකත්වය ලබා දුන්නේ කුමන ආකාරයෙන්ද තමන්ගේ කාර්යභාරය සිද්ධ කරේ නිදහසෙන් පස්සේ මේ රට සංවර්ධන කටයුතු සඳහා නම් ඒ මාතෘකාවට අවශ්‍ය කරුණු කාරණා ලබන සතියේ කතා කිරීමේ අපේක්ෂාවෙන් අද මා ඔබගෙන් සමු ගන්නවා. එහෙමනම් සුපුරුදු ලෙස මා කතා කරීමට බලාපොරොත්තු වෙන මේ රජරට සේවය කරන මේ මහඟු කාර්යභාරයක් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කළ කාර්යභාරය අතිශය වැදගත්. ඔබට විශාල සහයක් ඔබට විශාල අත්දැකීමක් විශාල අවබෝධයක් මේ විෂයන් සම්බන්ධව ඔබට ලැබෙන්නේ නැති මේ හරහා නිසා ඔබ සියලු දෙනා වෙනුවෙන් අප සියලු දෙනාම මේ ආයතන දෙකටම විශේෂයෙන් රජරට සේවයට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත විය යුතුයි මෙවැනි කාර්යභාරයක් කිරීම සම්බන්ධයෙන්. නම් ලබන සතියේ අප ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් මා නිහඬ වෙනවා. සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න තව ටික කාලයක් අපි දන්නේ නැහැ සබාධාමේ මේ දේවල් අපිට කොහොම උරුම වෙයිද කියලා මේ තත්ත්වයෙන් අපිට නිශ්චිත තීරණයක් තාම ගන්න බැරි නිසා ඔබ සියලු දෙනාම සුරක්ෂිතව ඉන්න නිවසටම වී සිටින්න නිවසේ පිරිස එක්ක පවුලේ කට්ටියත් එක්ක ඔබ සතුටින් ඉන්න නම් ඔබ සියලු දෙනාම පරිස්සමෙන් සිටිය යුතුයි. ඔබ අදහන ආගමේ ශක්තිය සබාධාමේ ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනෙ මා නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.